අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම. සංවේදනය හා මාත්‍ය අධ්‍යයනය. පාඩම ඔබ වෙත ගෙන එන්න අද දවසේ ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍යමහා විද්‍යාලයේ TM අචලා ගුණසේකර ගුරුමෑණියන්.
ආයුබෝවන් දුවේ පුතේ, ඔන්න අපි දැන් සංවේදනය හා මාත්‍ය අධ්‍යයනයේ විෂයට නියමිත සියලුම පාඩම් සාකච්ඡා කරලා ඉවරයි. ඔබේ 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය පෙළ පොත්වලට අදාළව සියලුම විෂය නිර්දේශය අපි සාකච්ඡා කරලා ඉවරයි. ඒතුළු දුවේ පුතේ, දැන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය වන පුනරීක්ෂණ කටයුතු පිළිබඳව. එතනදී මම හිතුව ඔබට මේ ලැබෙන ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව පොඩි හැඳින්වීමක් කරොත් හොඳයි කියලා. ඔබ දැනටමත් දන්නවා ඔබට සංවේදනය හා මාධ්‍ය අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් යුක්තව තමයි ලැබෙන්නේ පළවෙනි කොටස සහ දෙවෙනි කොටස කියලා. එතකොට දුවේ පුතේ, පළවෙනි කොටස ප්‍රශ්න 40කින් සමන්විත වෙනවා. මේ ප්‍රශ්න සියල්ලටම ඔබ පිළිතුරු සැපයන්න ඕනි. එතකොට 1 සිට 40 දක්වා ප්‍රශ්නවල දීලා තියෙනවා පිළිතුරු 4ක්. නේද? මේ ප්‍රශ්නවලට දීලා තියෙන පිළිතුරු 4ක්. ඒ පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත්ම ගැළපෙන හෝ පිළිතුර ඔබ තෝරන්න ඕනේ. නේද? තෝරලා ඔබට දීලා තියෙන උපදෙස් අනුව අර කොටුකොලේ තුල නේද කතිරියක් සලකුණ යොදන්න හෝ නේද ඔබට දීලා තියෙන උපදෙස් අනුව ඔබ පිළිතුරු සැපයිය යුතු වෙනවා. ඉතින් දුවේ පුතේ, මෙතනදී ඔබට වැදගත් වෙන දේ තමයි සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ඔබ ලකුණු කරන්න ඕනේ. ඒ වගේම වඩාත් නිවැරදි පිළිතුරු ඔබ තෝරාගත යුතු වෙන්න ඕනේ. එතකොට දුවේ පුතේ, ඔන්න මේ ප්‍රශ්න 40ට ඔබට ලකුණු 40ක් ලැබෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා. එතකොට දෙවෙනි කොටස ගත්තාම, එහෙම නැත්නම් දෙවෙනි පත්‍රය ගත්තාම දෙවෙනි පත්‍රයේ ප්‍රශ්න 7කින් සමන්විත වෙනවා. නේද? කෙටි රචනා ප්‍රශ්න තමයි තියෙන්නේ. ප්‍රශ්න 7කින් සමන්විත වෙනවා. එතකොට ඒකේ දීලා තියෙන උපදේශය තමයි පළමු ප්‍රශ්නයේ ඇතුළු ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න කියලා. ඒතර ඔබට ලැබලා දීලා තියෙන ප්‍රශ්න 7න් ඔබ පහක් තෝරාගත යුතු වෙනවා. පළවෙනි ප්‍රශ්නයට සඳහා අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතු වෙනවා. ඒතර පළවෙනි ප්‍රශ්නේ තෝරගත්තාම ඔබට තෝරගත යුතු වෙන්නේ ඉතිරි ප්‍රශ්න 6න් ප්‍රශ්න 4කට. නේද? ප්‍රශ්න 4ක් තමයි තෝරගන්න ඕනේ පිළිතුරු සපයන්න. එතකොට පළවෙනි ප්‍රශ්නේ විශේෂත්වයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ සමන්විත වෙනවා පුතේ කොටස් 10කින්. කොටස් 10කට ඔබ පිළිතුරු සැපයිය යුතු වෙනවා. කොටස් 10කට පිළිතුරු සැපයීමේදී එක ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ඔබට ලකුණු 20ක් ලැබෙනවා පළවෙනි ප්‍රශ්නය සඳහා. ඒ වගේම දැන් තව ප්‍රශ්න 4ක් ඔබ තෝරගන්න ඕනේනේ. ඒ ප්‍රශ්න 4ට ලකුණු 40ක් ලැබෙනවා එක ප්‍රශ්නයක පිළිතුරු වලට ලකුණු 10 බැගින්. අපි මේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරමු. මේ සාකච්ඡා කරන ගමන් මොන විදිහෙන්ද මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය යුත්තේ, කොහොමද ඔබට ලකුණු ලැබෙන්නේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමු. එතකොට දුවේ පුතේ, දැන් අපි කතා කරා වගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40ක් ලැබෙනවා, දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 60ක් ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 60 ලැබෙන්නේ පළවෙනි ප්‍රශ්නයට ලකුණු 20ක් විදිහටත්, අනිත් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ලකුණු 40ක් විදිහටත්. ඔව් දුවේ පුතේ, දැන් අපි කතා කරලා බලමු අපේ පහුගිය ප්‍රශ්න පත්‍රයකට ආපු ප්‍රශ්නයක් පිළිබඳව. ඔන්න මම දැන් කියනවා පළවෙනි ප්‍රශ්නයක මොන විදිහටද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ, මොන විදිහටද අපි පිළිතුරු ලියන්න ඕනි කියන එක. ආධුනික ජනමාධ්‍යවේදීන්ට වැදගත් වන විවිධ තොරතුරු ඇතුළත් පුවත්පතක් අන්තර්ජාලයේ ප්‍රකාශයට පත්ව ඇති බව රවි සිය මිතුරියක වන වරුණී වෙත දන්වා යවා තිබුණි. ඔන්න එහෙම ඔබට හැඳින්වීමක් දීලා, කෙටි හැඳින්වීමක් දීලා මෙන්න මෙහෙම අහනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා වැඩි දෙනා භාවිතයට ගන්නා ශ්‍රව්‍ය හා ශ්‍රව්‍ය දෘශ්‍ය ජනමාධ්‍ය වර්ග දෙක නම් කරන්න. ඔන්න බලන්න ශ්‍රව්‍ය හා ශ්‍රව්‍ය දෘශ්‍ය ජනමාධ්‍ය වර්ග දෙක නම් කරන්න. ඔබ හොඳින් කියවිය යුතු වෙනවා ශ්‍රව්‍ය නේද? ශ්‍රව්‍ය ජනමාධ්‍ය මොකද්ද අපි අහලා තියෙන? අපි දන්න ශ්‍රව්‍ය ජනමාධ්‍ය මොකද්ද? අපි දන්න ශ්‍රව්‍ය දෘශ්‍ය ජනමාධ්‍ය මොකද්ද නේද? ඒතර ඔබට මතක් වේ ශ්‍රව්‍ය ජනමාධ්‍ය වෙන්නේ ගුවන් විදුලිය, ශ්‍රව්‍ය දෘශ්‍ය ජනමාධ්‍ය වෙන්නේ අපි දන්න රූප වාහිනිය නේද? ඔන්න ওই දෙක ලිව්වොත් ඔබට ඔන්න ලකුණු දෙකක් ලැබෙනවා. ඒ වගේම ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙන් අහලා තිනවා එකී ජනමාධ්‍ය වර්ග දෙකට අදාළ ග්‍රාහකයන් හඳුන්වන පද පිළිවෙලින් ලියන්න, පිළිවෙලින් දක්වන්න නේ. ඔන්න ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මෙතනදී පිළිවෙලින් දක්වන්න. දැන් මෙතනදී අපි පිළිවෙලින් ලිව්වේ ශ්‍රව්‍ය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය ජනමාධ්‍ය දෙකනේ, ගුවන් විදුලිය ඊළඟට රූප වාහිනිය. එහෙනම් අපි ඉස්සලම ලියන්න ඕනේ ග්‍රාහකයා ගුවන් විදුලියට අදාළ ග්‍රාහකයා කවුද නේද? එතකොට අපි දන්නවා ගුවන් විදුලියට අදාළ ග්‍රාහකයා තමයි ශ්‍රාවකයා කියලා අපි හඳුන්වන්නේ, ශ්‍රාවකයා කියලා හඳුන්වන්නේ. ඒ වගේම අසන්නා කියන නමත් අපිට භාවිතයට ගන්න පුළුවන් ශ්‍රව්‍ය ජනමාධ්‍ය පරිහරණය කරන ග්‍රාහකයාට අසන්නා කියලා. ඒ වගේම ශ්‍රව්‍ය දෘශ්‍ය ජනමාධ්‍ය කියන්නේ රූපවාහිනිය නේද? ගත්තහම රූපවාහිනියට අදාළ ග්‍රාහකයන් හඳුන්වනවා අපි නරඹන්න, නැත්නම් ප්‍රේක්ෂකයා කියලා. දෙකුතේ එතකොට ඔබ ශ්‍රාවකයා හා ප්‍රේක්ෂකයා කියලා පිළිවෙලින් ලියන්න ඕනේ. නැත්නම් අසන්නා, නරඹන්නා කියලා ඒ පිළිවෙලින් ලියන්න ඕනේ. ගුවන් විදුලියට අදාළ මේ ග්‍රාහකයා තමයි අපි ඉස්සෙල් ලියන්න ඕනේ. ඊළඟට රූපවාහිනියට අදාළ ග්‍රාහකයා ලියන්න ඕනේ අර පිළිවෙලින් කියලා තිබුණ නිසා. ඒක උන තුන්වෙනි කොටසෙන් අහනවා අන්තර්ජාල පුවත්පත් මෙන් නොව මුද්‍රිත පුවත්පත් ඒවායේ පිටුවල ප්‍රමාණය මත ප්‍රධාන වර්ග දෙකකට බෙදේ. එම පුවත්පත් වර්ග දෙක කවරේද? නේද? ඔබට ඕන දැන් මතක් වෙන්න ඕනේ පුවත්පත් අපි පිටුවල ප්‍රමාණය අනුව කොටස් දෙකකට බෙදුවා නේද? මොනවාද කොටස් දෙක? ඔව්, බ්‍රෝඩ් ෂීට් පුවත්පත් සහ ටැබ්ලොයිඩ් පුවත්පත් කියන වර්ග දෙක නේද? ඒකේ එක පුවත්පත් වර්ගයක්, ඒ කියන්නේ විශාල පුවත්පතෙන් හරි අඩක් තමයි ටැබ්ලොයිඩ් පුවත්පත යුක්ත වෙන්නේ නේද? එතකොට ඔන්න ඔබට ඒ දෙකත්, ඒ ලකුණු දෙකත් පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා නිවැරදි පිළිතුරු ලිවීම තුලින්. ඊළඟට ඒකේ හතරවෙනි ප්‍රශ්නය අහනවා රවි සිය ලිඛිත පණිවිඩය වරුණී වෙත යැවීමට අන්තර්ජාල පහසුකම සහිත තම ජංගම දුරකථනය භාවිතා කර තිබුණි. ඔහු උපයෝගී කර ගැනීමට ඉඩ ඇති සන්නිවේදන ක්‍රම දෙකක් නම් කරන්න. සන්නිවේදන ක්‍රම දෙකක් නම් කරන්න කියලා. එතකොට අන්තර්ජාලය මගින්නේ නේද? අන්තර්ජාලය මගින් ලිඛිත පණිවිඩය යවන්න පුළුවන් අපිට මුහුණු පොත හරහා නේද? Facebook කියන්නේ ඔබ මුහුණු පොත හරහා. ඊළඟට Twitter, Viber, Messenger, Skype messaging එද වගේ අන්තර්ජාලය පාදනක කරගත්ත බොහෝ ක්‍රම හරහා අපිට ලිඛිත පණිවිඩයක් යවන්න පුළුවන් වෙනවා. ඒ වගේම කෙටි පණිවිඩ SMS නේද? ඒත් ඔන්න අපිට වැදගත් වෙනවා මෙතනදී ලිඛිත පණිවිඩයක් යවන්න. ඒ වගේම අපිට පුළුවන් අන්තර්ජාලය උපයෝගී කරගෙන විද්‍යුත් තැපෑල මගින් ලිඛිත පණිවිඩයක් සන්නිවේදනය කරන්න. එතකොට දුවේ පුතුණේ කි පස්සෙන් ප්‍රශ්නෙන් අහනවා රවි එවන ලද පණිවිඩය තමා වෙත ලැබුණු බව වරුණී දුරකථන ඇමතුමක් මගින් දැනුම් දුන්නාය. සන්නිවේදන ක්‍රියාවලිය තුළ සිදු කරන මෙවන් තත්ත්වයක් හඳුන්වන්නේ කෙසේද? ඔන්න රවි එවපු පණිවිඩය වරුණිට ලැබුණ කියලා වරුණි දුරකථනයෙන් දැනුම් දෙනවා. දුරකථනයෙන් දැනුම් දෙනවා නේද? එයාට සන්නිවේදනය ලැබුණා කියලා තමයි එයා දැනුම් දෙන්නේ නේ. එතකොට සන්නිවේදන ක්‍රියාවලියක්, ඒ ක්‍රියාවලිය තුළ සිද්ධ කරන මේ වගේ තත්ත්වයක් මොකද්ද, කොහොමද හඳුන්වන්නේ කියලා අහනවා නේද? දැන් පණිවිඩයක් ලැබුණම ඒකට ප්‍රතිචාරයක් දක්වනවාට අපි මොකද්ද කිව්වේ? ප්‍රතිපෝෂණය කියලා අපි හැඳින්නවා නේද? එතකොට ඔන්න අපිට එතනදී පිළිතුරු ලියන්න වෙනවා ප්‍රතිපෝෂණය කියලා. ඔන්න ඔබ එක එතනදී ඒ විදිහට පිළිතුරු ලිව්වා නම් ඔබට ඒ ප්‍රශ්නෙටත් ලකුණු දෙකක් ඔන්න ලැබෙනවා. මේ විදිහට දුවේ පුතේ හොඳින් ප්‍රශ්නය අවබෝධ කරගෙන අදාළ පිළිතුරම මේ එතනදී ලිවීම වැදගත් වෙනවා. යටකී දුරකථන ඇමතුම අතරතුර උද්ගත විය හැකි සන්නිවේදන බාධක වර්ග දෙකක් නිදසුන් සහිතව දක්වන්න. නේද? ඔබ දන්නව සන්නිවේදන බාධක වර්ග දෙකක්. නේද? සන්නිවේදන බාධක වර්ග දෙකයිනේ තියෙන්නේ. මේ දුරකථන ඇමතුමට නෙවෙයි ඕනෑම සන්නිවේදනයකදී සිදුවෙන්න පුළුවන් සන්නිවේදන බාධක දෙකයි. ඒ බාධක දෙක තමයි මාධ්‍ය බාධායි අර්ථ බාධායි කියලා කියන්නේ. නේද? මාධ්‍ය බාධා ඔබට මතක ඇති නේද? යම්කිසි තාක්ෂණික බාධාවක් නේද? මාධ්‍ය නිසා සිදුවන බාධාවක් අපි මාධ්‍ය බාධා විදිහට හඳුන්වනවා නේද? සංඥා නොමැති වීම, ඇමතුමක් විසන්දි වීම වගේ අවස්ථා. ඊළඟට අර්ථ බාධා නේද? අර්ථ බාධා කියලා අපි හඳුනගත්තේ අර්ථය තේරුම් ගැනීමට අපහසු අවස්ථා නේද? භාෂාව මිශ්‍ර කරලා කතා කරන අවස්ථා, වෙනත් භාෂාවල වදන් යොදා ගන්න අවස්ථා, උපභාෂා, ප්‍රාදේශීය භාෂා නේද? ඒ වගේම තාක්ෂණික යෙදුම් යොදා ගන්න අවස්ථා ඔන්න තේරුම් ගැනීමට අපහසු වෙනවා. ඒ වගේ අවස්ථාවල් වලට අපි කියනවා අර්ථ බාධාවක් කියලා. ඊළඟට දුවේ පුතේ ඒකේ 7 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට අහලා තිබුණා. බාධක පිළිබඳ සංකල්පයේ ඇතුළත් සංනිවේදන ආකෘතියක් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්ද? බාධක පිළිබඳ සංකල්පයේ ඇතුළත් සංනිවේදන ආකෘතියක් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්ද? ඔබ ඉගෙන ගත්තේ ආකෘති දෙකයිනේ නේද? හැරල් ඩීලස් වල ආකෘතිය සහ ෂැනන් වීවර්ගේ ආකෘතිය. නේද? ඔබ නම් කල් ඉගෙන ගත්තේ දෙකයි. ඔබට හොඳට දැන් ඒක මතක තියෙනවා නේද? එතකොට කවුද සංනිවේදන බාධක පිළිබඳ ආකෘතිය ඉදිරිපත් කරේ? සංනිවේදක බාධක තමයි අපි අර ഘോഷා විදිහට හඳුනගත්තේ ෂැනන් වීවර් ආකෘතියේදී. ෂැනන් වීවර් ආකෘතියේදී. එතකොට මේ ආකෘතිය මුලින්ම ඉදිරිපත් කරේ සංනිවේදන බාධක පිළිබඳ ආකෘතිය මුලින්ම ඉදිරිපත් කරේ ක්ලෝඩ් ෂැනන් සහ වොරන් වීවර් කියන දෙන්නගේ ෂැනන් වීවර් ආකෘතිය මගින්. එතකොට අදාළ පුද්ගල දෙන්න තමයි ක්ලෝඩ් ෂැනන් සහ වොරන් වීවර් කියලා කියන්නේ. ඊළඟට ඔන්න 8 වෙනි ප්‍රශ්නේ අහනවා රවි සහ වරුණි අතර සිදුව ඇති මේ තොරතුරු හුවමාරුව සංනිවේදන වර්ගීකරණයට අනුව කවර වර්ගයකට අයත් වන්නේද? දැන් දෙන්නේ එකතරන සංනිවේදනය සිද්ධ වුණේ නේද? ඒතර ඔබට ෂණිකව මතක් වෙනවා දෙන්නේ අතර තමයි මේ සංනිවේදනය සිද්ධ වුණේ. දෙන්නේ අතර සිද්ධ වුණා නම් මේක අන්තර්පුද්ගල සංනිවේදනය කියන එක ඔබේ සිතට නිරන්තරයෙන් නැගෙන ඕන දුවේ පුතේ. ඒ පිළිතුරට එකයි හැබැයි ලකුණු දෙකම ඔබට ලැබෙනවා. ඊළඟ 9 වෙනි ප්‍රශ්නේ මේකේ ඇවිත් තිබුණ 9 වෙනි ප්‍රශ්න තමයි ඉහත සංනිවේදනය මුහුණට මුහුණලා සිදු වූයේ නම් එය වඩාත් ශක්තිමත් කිරීමට යොදාගත හැකි නිර්වාචික සංනිවේදන විධි ක්‍රම දෙකක් නම් කරන්න දක්වන්න නේද? ඉහත සංනිවේදනය මුහුණට මුහුණලා සිදු වුණා නම් ඒ සිදුවීම ඒ සංනිවේදනය වඩා ශක්තිමත් කරන්න යොදා ගන්න පුළුවන් නිර්වාචික සංනිවේදන විධි ක්‍රම දෙකක්. එතකොට අහන්නේ නිර්වාචික සංනිවේදන විධි ක්‍රම නේද? ඔබ ගොඩාක් සාකච්ඡා කරලා දිනවනේ නේද? නිර්වාචික සංනිවේදන ක්‍රම මුහුණේ ඉරියව්, පාරභාෂාව, නේද? ගන්ධය, ඉංගි, ආචාර විධි ක්‍රම, නිහඬතාවය, අංග චලන, සංඥා සංකේත, ඇඳුම් පැළඳුම්, ඉරියව්, අභිනය, නේද? අක්ෂි සම්බන්ධතාවය, පුද්ගල පෙනුම, ස්පර්ශය. ඔන්න මේ වගේ ඔබ මොකක් හරි දෙකයි ලිවිය යුත්තේ. මොකෙන් දෙකයි ඔබ ලිවිය යුත්තේ නේද? ඔන්න ඔබ ලකුණු දෙක එනං ඔබට මේ ප්‍රශ්නට අදාළව ලැබෙනවා. ඒකේ 10 වෙනි ප්‍රශ්නේ තමයි රවි සහ වරුණි අතර පණිවිඩ හුවමාරුවේදී කතන සහ ලිඛිත යන විධික්‍රම දෙකක් භාවිත කර තිබේ. භාෂාවේ මේ ලක්ෂණය කෙසේ හඳුන්වන්නේද? කතනේ සහ ලිඛිත කියන විධික්‍රම දෙකම යොදා ගන්න එක භාෂාවේ හඳුන්වන්නේ මොන නමින්ද කියලා අහනවා නේද? ඔබට මතක ඇති අපි කතා කරා භාෂා ද්විරූපතාව නේද? භාෂා ද්විරූපතාව කියලා කතා කරා මේ භාෂාවේ ආකාර දෙක පිළිබඳව නේද? කියන්නේ කතනේ සහ ලිඛිත කියන ආකාර දෙක පිළිබඳව. එතකොට දුවේ පුතේ උන බලන්න ප්‍රශ්න 10ටම බොහොම කෙටියෙන් තමයි පිළිතුරු සපයන්න තිබුණේ. බොහොම කෙටියෙන් බොහොම පහසු ප්‍රශ්න 10ක් ඔබ හොඳින් අවබෝධ කරගත්තා නම් ඔබට මේ ලකුණු 20ම බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. ඔව් දුවේ පුතේ, ඔන්න දැන් ඒක තමයි අර අපි කතා කරේ දෙවෙනි කොටසට අදාළව පළවෙනි ප්‍රශ්නේ. ඒක ප්‍රශ්න 10ක් තිබුණා, ඔබට ලකුණු 10ක් ලැබෙනවා මේ ප්‍රශ්නෙට අදාළව. ඊළඟට අපි බලමු දුවේ පුතේ, පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20ක් ලැබෙනවා කොටස් 10ක් නිසා ඊළඟ ප්‍රශ්න 4ට කොහොමද ඔබට ලකුණු ලැබෙන්නේ කියලා බලමු. ඔව් දුවේ පුතේ, ඔන්න තවත් පහුගිය ප්‍රශ්න පත්‍රයක දෙවෙනි ප්‍රශ්නේ විදිහට ආපු ප්‍රශ්නයක් තමයි දැන් මම ඔයාලට ඔන්න ඉදිරිපත් කරන්නේ. ඔන්න දෙවෙනි ප්‍රශ්නය, පාසලේ සාහිත්‍ය උත්සවයකදී ශිෂ්‍යයා හා මාධ්‍ය භාවිතය මැයින් කතාවක් පැවැත්වීමට ඔබට පැවරී ඇත. ඔන්න පොඩි මාතෘකාවක් ඔබට හඳුන්වලා දීලා තියෙනවා. පාසලේ සාහිත්‍ය උත්සවයකදී ශිෂ්‍යයා හා මාධ්‍ය භාවිතය මැයින් කතාවක් පැවැත්වීමට ඔබට පැවරී ඇතේ. ඒකේ පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා, එම අවස්ථාවේ යොදා ගන්නා සංනිවේදන වර්ගයට අයත් විශේෂතා දෙකක් ලියන්න. එම අවස්ථාවේ යොදා ගන්නා සංනිවේදන වර්ගයට අයත් විශේෂතා දෙකක් ලියන්න. සංනිවේදනයට අදාළ විශේෂතා ලියන්න නම් ඔබ මෙතන සිද්ධ වෙන සංනිවේදන වර්ගය දැනගෙන ඉන්න ඕනේ. නේද? ඔබ දන්නවා කණ්ඩායමක් සමග සමූහයක් සමග සිද්ධ වෙන සංනිවේදනය අපි හඳුන්වන්නේ සමූහ සංනිවේදනය කියලා. නේද? එතකොට දැන් සාහිත්‍ය උත්සවයකදී සමූහයක් ඉන්නේ. නේද? සමූහයකට තමයි මෙයා කතාව කරන්නේ. එතකොට අපි කතා කරා මේ සමූහ සංනිවේදනයේ විශේෂතා මොනවද කියලා. නේද? ඔබට මතක ඇති. නේද? සමූහ සංනිවේදනයේදී අපි කතා කරා සමූහ සංනිවේදනය බොහෝ දුරට ඒක පාර්ශවික සංනිවේදනයක් කියලා. එක පැත්තක ඉඳන් තමයි අනිත් පැත්තට ගලාගෙන යන්නේ. නේද? ප්‍රතිපෝෂණය සිද්ධ වෙනවා බොහෝ වෙලාවට අවමයි. නේද? ඒ නිසා අපි කියන ඒක පාර්ශවික සංනිවේදනයක් බොහෝ දුරට සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට සමූහය කුඩා හෝ විශාල වෙන්න පුළුවන්. දෙවෙනි ලක්ෂණය විදිහට අපිට කියන්න පුළුවන් සමූහය කුඩා හෝ විශාල වෙන්න පුළුවන්. ඊළඟට ග්‍රාහක ශේෂ්ත්‍රයේ විවිධාකාර සමාජිකයෝ ඉන්නවා. නේද? විවිධ වයස් පරතරවල තියෙන්න පුළුවන්. නේද? ස්ත්‍රී පුරුෂ භේදය තියෙන්න පුළුවන්. ඒ වගේ විවිධ මේ සමාජිකයන්ගෙන් සමන්විත වෙනවා. ඒ වගේම සංනිවේදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන පුද්ගලයන් සංඛ්‍යාව මත තමයි සමූහ සංනිවේදනයේ අර්ථ දැක්වෙන්නේ. සන්නිවේදකයා ඉදිරියේ සිටින තැනැත්තන් සමග කෙරෙන සන්නිවේදන සමූහ සන්නිවේදනට අයිති වෙනවා. නේද? දැන් අපි දන්නවා ජන සන්නිවේදනයේ නම් අපිට පේන්නේ නැති පිරිසක් එක තමයි නේද සන්නිවේදක සන්නිවේදනයේ දෙන්නේ. හැබැයි සමූහ සන්නිවේදනයේ එහෙම නෙවෙයි. සන්නිවේදකයාට පේන නේද සන්නිවේදකයාට පේන සීමාවක ඉන්න පිරිසකට තමයි සන්නිවේදකයා සමූහ සන්නිවේදනයේදී ආමන්ත්‍රණය කරන්නේ. ඔව් දුවේ පුතේ, මෙතනදී ඔබ මේ විශේෂතා දෙකක් ලිව්වොත් ඔබට ලකුණක් හිමි වෙනවා. මොකක් හෝ විශේෂතා දෙකක් ඔබ ලිව්වොත්, දැන් මේක සමූහ සංනිවේදනයේ සමූහ සංනිවේදනයේ ඒක පාර්ශවික සංනිවේදනයේ සමූහය කුඩා හෝ විශාල විය හැකි. නේද? ග්‍රාහක ශේෂ්ත්‍රයේ විවිධාකාරය. නේද? ඔය වගේ මොනවා හරි දෙකක් ඔබ ලියලා තිබුණොත් ඔබට ලකුණක් ලැබෙනවා දෙවෙනි ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නය සඳහා. පළවෙනි කොටස සඳහා, දෙවෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටස සඳහා ඔබට ලකුණු එකක් හිමි වෙනවා. එතකොට ඒකේ දෙවෙනි කොටසෙන් අහනවා, ඉහත අවස්ථාවේදී ඔබගේ කතාවේ සාර්ථක අසාර්ථක බව කෙරෙහි බලපෑ හැකි සාධක දෙකක් විස්තර කරන්න. දැන් අපිට පළවෙනි ප්‍රශ්නය වෙයි දෙකක් ලියන්න. දෙකක් ලිව්වහම ඇති ඔබට සම්පූර්ණ මුළු ලකුණම ඒකේ ලැබෙනවා. හැබැයි මෙතනදි කියනවා ඔබගේ කතාවේ සාර්ථක අසාර්ථකභාවය කෙරෙහි බලපෑ හැකි සාධක දෙකක් විස්තර කරන්න කියලා. ඔන්න ඔබට එතනදී නම් දෙකක් විස්තර කරන්න වෙනවා. නේද? දෙකක් විස්තර කරන්න වෙනවා. එතකොට ඔන්න මොන වගේ දේවල්ද අපිට මේ වගේ අවස්ථාවකදී බලපාන්න පුළුවන්? නේද? එතකොට ඔබේ කතන සංනිවේදනයේ දක්ෂතාවය බලන්න පුළුවන්. කතිකයාගේ කතන සංනිවේදනයේ දක්ෂතාවය. එතකොට සංනිවේදනයේ සිදුවන වේලාව, ස්ථානය, ආසන සැලැස්ම, භෞතික පරිසරය. ඊළඟට සහභාගී වෙන අයගේ පෞද්ගලික අරමුණු, අපේක්ෂා. ඊළඟට සහභාගී වෙන අයගේ සාක්ෂරතා මට්ටම, කතිකයාගේ ඉදිරිපත් කිරීමේ විලාසය. නේද? ඊළඟට සහභාගී වෙන අයගේ අත්දැකීම් පසුතලය, කතිකයා අදාළ කාරණා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කරුණු, කතිකයා යොදා ගන්නා මාධ්‍ය උපකරණ, නේද? ඔන්න මේ වගේ දේවල් බලපානවා මේකේ සාර්ථක අසාර්ථක භාවයට. ඊළඟට කතිකයාට වෙන් කළ තියෙන කාලය, ඔහු කළමනාකරණය කරගන්න ආකාරය, සහභාගී වෙන අයට ප්‍රතිචාර දැක්වීමට ලබා දෙන අවස්ථාව, සන්නිවේදන මාධ්‍ය උපකරණ නිසියාකාර භාවිතා කිරීමට ඇති හැකියාව, විවිධ මාධ්‍ය බාධකවල ඔන්න බලපෑම, මේවා හේතු වෙනවා සන්නිවේදකයාට නේද කතාව ඉදිරිපත් කිරීමේදී සාර්ථක අසාර්ථක භාවය සඳහා. නේද? අපි දන්නවනේ සමූහ සන්නිවේදන සිදුවන අවස්ථාව උප සම්මන්ත්‍රණයකදී වෙන්න පුළුවන් නේද? පන්ති කාමරයේ වෙන්න පුළුවන්, ධර්මදේශනාවකදී වෙන්න පුළුවන් නේද? උදේ රැස්වීම වෙන්න පුළුවන් නේද? එතකොට යම්කිසි සන්නිවේදකයක් කරන කතාවක් සාර්ථක අසාර්ථක වෙන්න මේ කරුණු බලපාන. එතකොට පුතේ මේ කරුණු වලින් ඔබ දෙකක් ලියලා ඒක කෙටියෙන් විස්තර කළ යුතුමයි ඔබට ඊළඟ ලකුණු දෙක ලබා ගන්න. ඒ ලකුණු දෙක ලබාගෙන කෙටියෙන් විස්තර කරන්න ඕනේ. මුල කෝ විස්තර නෙවෙයි, බොහොම කෙටියෙන් වාක්‍යයකින් දෙකකින් විස්තර කරාම ඇති මේකෙදි. එතකොට ඔන්න දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට ලකුණයි, දෙවෙනි කොටසට ලකුණු දෙකයි ලැබෙන්නේ. ඒ නිසා තමයි කෙටියෙන් විස්තර කරන්න කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි කොටසෙන් කියනවා මාධ්‍ය මගින් ග්‍රාහකයා තුළ ඇති කළ හැකි වෙනස්කම් තුනක් ලියන්න. මාධ්‍ය මගින් ග්‍රාහකයා තුළ ඇති කළ හැකි වෙනස්කම් තුනක්. ඔබට ඒකට මේ විදිහට පිළිතුරු ලියන්න පුළුවන්. මාධ්‍යමගින් පුද්ගලයන්ගේ දෛනික න්‍යාය පත්‍රය හසුරවනවා. ඊළඟට මාධ්‍යමගින් ග්‍රාහකයන්ගේ චර්යාවන් වෙනස් කරනවා. මාධ්‍යමගින් ග්‍රාහකයන්ගේ සිතුවිලි ආකල්ප හසුරවනවා. නේද? මේ තුන ලියලා ඔබට නිකන් ඉන්න බෑ. මේ තුන විස්තර කළ යුතුමයි ඔබට ඊළඟ ලකුණු තුන ලබා ගැනීම සඳහා. එතකොට මාධ්‍යමගින් පුද්ගලයන්ගේ දෛනික න්‍යාය පත්‍රය හසුරුවයි කිව්වහම අපි දන්නවා වර්තමානයේ වෙනකොට මාධ්‍යයට ඕනේ විදිහට තමයි අපි අපේ ඉදිරිදා වැඩ කටයුතු සකස් කරගෙන තියෙන්නේ. නේද? උදේට නැගිටින වෙලාව, කන බොන වෙලාව, ගමන් බිමන් යන වෙලාව, කෑම බීම ගන්න වෙලාව, නිදා ගැනීම, නේද? මේ වගේ සියලුම දේවල් මාධ්‍යයට පාලනය කරන්න තමයි වර්තමානයේ ලබලා දීලා තියෙන්නේ. එතකොට මොන මාධ්‍ය මගින් පුද්ගලයාගේ දෛනික න්‍යාය පත්‍රය හසුරලා තියෙනවා. ඊළඟට මාධ්‍ය මගින් ග්‍රාහකයාගේ චර්යාව වෙනස් කරලා තියෙනවා. මාධ්‍යමගින් ග්‍රාහකයාගේ චර්යාව වෙනස් කරලා තියෙනවා. කොහොමද? ඔව්, මාධ්‍යමගින් දකින විවිධාකාර අත්දැකීම් වැඩසටහන් නේද? තමන්ගේ චර්යාවන්හි වෙනස්කම් ඇති කරගන්න මේගොල්ලෝ උත්සාහ කරනවා. ඒ අනුව තමයි ග්‍රාහකයාගේ චර්යාවන් වෙනස් වෙලා තියෙන්නේ. ඊළඟට මාධ්‍යමගින් ග්‍රාහකයා තුළ ඇති කරන්න පුළුවන් අනිකුත් වෙනස්කම තමයි ග්‍රාහකයන්ගේ සිතුවිලි හා ආකල්ප හසුරුවීම. ග්‍රාහකයන්ගේ සිතුවිලි ආකල්ප කෙරෙහි විශාල බලපෑමක් කරන්න මාධ්‍යට පුළුවන් වෙලා තියෙනවා. සමහර විට සාම්ප්‍රදායික ගතානුගතික අදහස් මත කාලාන්තරයක් නේද ජීවත් වෙන පුද්ගලයන්ගේ අදහස් වෙනස් කරන්න මේ මාධ්‍යට පුළුවන් වෙලා තියෙනවා. සාම්ප්‍රදායික නේද ගතානුගතික අදහස් මේ කාලාන්තරයක් පැවතගෙන ආපු අයගේ අදහස් වෙනස් කරන්න මාධ්‍යට පුළුවන් වෙලා තියෙනවා. ඒ ආකල්ප සිතුවිලි හසුරවන්න හැකියාව ඇති වෙලා තියෙනවා මාධ්‍ය සඳහා. එතකොට ඉන්දියාව, කොරියාව වගේ රටවල්වල නිෂ්පාදනය කරන මෙගා ටෙලිනාටි වගේ දේවල් අපේ සංස්කෘතියට නේද ලබා දීලා ඒව බලන්න ඇබ්බැහි කරවීමට තරම් මාධ්‍ය සමත් වෙලා තියෙනවා. එතකොට ඒවා අපි විස්තර කරන්න ඕනේ. පුද්ගලයන්ගේ දෛනික න්‍යාය පත්‍රය හසුරුවයි කොත් අපි ඒකට උදාහරණ දීලා ඒ පිළිබඳ විස්තර කිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ග්‍රාහකයන්ගේ චර්යාව වෙනස් කරන්න ඕනේ කොහොමද? මොන ආචාර්යාව වෙනස් කරන්න කියන දේ නේද? ග්‍රාහකයන් විදිහට මාධ්‍ය මගින් දකින ආකර්ෂණීය දේවල් වැළඳ ගැනීම නේද? ඔන්න ඒ වගේ දේවල් අපිට කෙටියෙන් විස්තර කරන්න පුළුවන්. ඒ වගේම සිතුවිලි ආකල්ප කොහොමද හසුරවන්නේ කියලා අපිට විස්තර කරන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි දුවේ මේකේ තුන්වෙනි කොටසට ලකුණු ලැබෙන්නේ. එතකොට පළවෙනි කොටසට ලකුණයි, දෙවෙනි කොටසට දෙකයි, තුන්වෙනි කොටසට ලකුණු තුනයි. ඊළඟට ඔබට ඔන්න හතරවෙනි කොටසට ලැබෙනවා ලකුණු හතරක්. ලකුණු හතරක් ලැබෙන්නේ ඒක හොඳින් ඔබ විස්තර කරලා තිබුණොත්. අහන ප්‍රශ්නය ඔබ හොඳින් විස්තර කරලා තියෙන්න ඕනේ වෙනවා. මේ ප්‍රශ්නට අදාළව හතරවෙනි ප්‍රශ්න තමයි ශිෂ්‍යයා විචාරශීලී ග්‍රාහකයක් වීමේ වැදගත්කම කරුණු හතරක් ඔස්සේ සාකච්ඡා කරන්න. ශිෂ්‍යයා විචාරශීලී ග්‍රාහකයෙකු වීමේ වැදගත්කම කරුණු හතරක් ඔස්සේ විස්තර කරන්න කියලා. ඔව් දුවේ ඔබ විචාරශීලී ග්‍රාහකත්වයේ යටතේ මේ පිළිබඳ ගොඩාක් කරුණු ගොනු කරගත්තා. ඉතින් ඔබට පිළිතුරට අදාළ කරුණු ගොනු කර ගැනීම නම් ගැටලුවක් නැති වෙයි කියලා මං හිතනවා. දැන් ඔන්න අපි මේ වගේ ප්‍රශ්නයකදී ඉස්සෙල්ලා අපි කරුණු ටික ලියලා ඉන්න ඕනේ විස්තර කරන්න. ඔබ හොඳින් මතක තියාගෙන ඔබ කරුණු ටික ඉස්සෙල්ලා ලියන්න. දැන් විචාරශීලී ග්‍රාහකයෙකු වීමේදී වැදගත්කම මොන අංශ වලින්ද කොහොමද අපිට ලැබෙන්නේ? ඔන්න එකක් තමයි ජනමාධ්‍ය කටයුතු කරන්නේ කුමන අරමුණකින්ද යන්න තීරුම් ගැනීමේ හැකියාව. දෙවෙනි එක තමයි ජනමාධ්‍ය මගේ ඉදිරිපත් කරන දේ නිසි ලෙස අවබෝධ කරගැනීමේ හැකියාව. ඊළඟ එක ග්‍රාහකයා පොළඹවා ගැනීමට මාධ්‍ය විසින් ගන්නා උපාය මාර්ග තේරුම් ගැනීමට ඇති හැකියාව. මාධ්‍ය මගින් සංගවන දේ කුමක්දැයි අවබෝධ කරගැනීමේ හැකියාව. ජනමාධ්‍ය උත්සාහ කරන්නේ තමන් කෙබඳු පුද්ගලයෙකු බවට පත්කිරීමට දෙයන්න අවබෝධ කරගැනීමේ හැකියාව. මාධ්‍ය කුමක් ඉදිරිපත් කළද තමාට අවශ්‍ය දේ පමණක් තෝරා බේරා පරිහරණය කිරීමට ඇති හැකියාව. මාධ්‍ය වෙත මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ තමාගේ ප්‍රතිචාර පෞද්ගලිකව හා සංවිධානාත්මකව ඉදිරිපත් කිරීම මගින් මාධ්‍ය සමග අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ඇති හැකියාව. එහෙනම් ඔබට මතක ඇති විචාරශීලී ග්‍රාහකත්වය ගැන අපි කතා කරා. ඒකට ශිෂ්‍යෙක් විදිහට ඔබ විචාරශීලී ග්‍රාහකයෙකු වීමේ වැදගත්කම පිළිබඳ අපි කතා කරා. එතකොට දැන් මේ කරුණ ඔබ ඔන්න නම් කරා. හැබැයි නම් කරලා තිබුණාට ඔතනින් කරුණු හතරයි ඔබ ලියන්න ඕනේ. නේද? කරුණු හතරක් ලියලා ඒ කරුණු හතර විස්තර කිරීම වැදගත් වෙනවා. ඒ කරුණු හතර විස්තර කිරීම වැදගත් වෙනවා. එතකොට දුවේ පුතේ අපි දන්නවා විචාරශීලී ග්‍රාහකයෙක් කියලා කියන්නේ හොඳට අපිට ලැබෙන සංදේශ තෝරලා බේරලා ගන්න පුළුවන් හැකියාවකින් යුක්ත පුද්ගලෙ නේද? යුක්ත පුද්ගලෙක් අපි විචාරශීලී ග්‍රාහකයාගේ ලක්ෂණ ඒව පිළිබඳ කතා කරා. එතකොට දැන් අපි මේ පිළිතුරට අදාළව පොඩ්ඩක් කතා කරලා බලමු කොහොමද මේවා විස්තර කරන්න කියලා. මම අපිට පළමුවෙන්ම ඉදිරිපත් කරේ ශිෂ්‍යයා විචාරශීලී ග්‍රාහකයෙක් වීමේ වැදගත්කම් විදිහට පළමුවෙන් ඉදිරිපත් කරේ ජනමාධ්‍ය කටයුතු කරන්නේ කුමන අරමුණකින්ද යන්න තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. විචාරශීලී ග්‍රාහකයෙකුට ජනමාධ්‍ය කටයුතු කරන්න මොන අරමුණින්ද කියලා තේරුම් ගන්න හැකියාව තියෙනවා. නේද? අපි දන්නවා ජනමාධ්‍ය වර්තමානයේ වෙනකොට බොහෝ විට වාණිජමය අරමුණින් දැඩි තරඟකාරීත්වයෙන් තමයි කටයුතු කරන්නේ. දැඩි තරඟකාරීත්වයෙන් කින් යුක්ත වාණිජමය අරමුණෙන් තමයි කටයුතු කරන්නේ. එතකොට ඒ වගේම හිමිකාරීත්වය අනුව විවිධ අරමුණු ඔවුන්ට තියෙන්න පුළුවන්. එතකොට ග්‍රාහකයාට තොරතුරු ලබා දීම, අධ්‍යාපනය ලබා දීම, විනෝදාසාදේ ලබා දීම, පෙළඹවීම නේද? මේ ප්‍රධාන අරමුණු ඉටු කර දෙනවා වගේම ඔවුන් සතු වෙනත් අරමුණු බොහෝමයක් තියෙන්න පුළුවන්. ග්‍රාහකයාගේ අරමුණු ඉටු කර දෙනවා වගේම ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමත් මාධ්‍යවල එක බලාපොරොත්තුවක් වෙනවා. එතකොට ඒ අරමුණු ඉටු කරලා දෙනවා වගේම අර වාණිජ අරමුණු ඉටු කර ගැනීමෙන් ලාභී පෙයිමක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. එතකොට දුවේ පුතේ අන්න ඒ ටික අපි විස්තර කරන්න ඕනේ. ජනමාධ්‍ය කටයුතු කරන්නේ කුමන අරමුණකින්ද යන තේරුම් ගැනීමේ හැකියාව කියලා ලියලා ඒ මොන වගේ දේවල්ද නේද? ග්‍රාහකයාට ඔවුන්ගේ ප්‍රධාන අරමුණු නේද ලබා දීම වගේම ප්‍රධාන අරමුණු ඉටු කර දීම වගේම ඔවුන්ගේ වාණිජමය පරමාර්ථ, දේශපාලනික පරමාර්ථ මේ වගේ වෙනත් ඔවුන්ගේ අභිප්‍රායන් ඉදිරිපත් කිරීම විචාරශීලී ග්‍රාහකයෙකුට හඳුනගන්න පුළුවන් වෙනවා. නේද? අපි දන්නවා බොහෝ රූපවාහිනි නාලිකාවල් එකම වෙලාවට තමයි ප්‍රවෘත්ති විකාශනය වෙන්නේ නේද? මේගා නාට්‍ය විකාශයක සංගීත වැඩසටහන්, රියැලිටි වැඩසටහන් නේද? මේ අතර ලොකු තරඟකාරීත්වයක් තියෙනවා නේද? එතකොට මේ තරඟකාරීත්වය ඇති වෙලා තියෙන්නේ එකම කාල වේලාවල් තුලදී ඒ දේවල් විකාශය කරන මේ තරඟකාරීත්වය ඇති වෙලා තියෙන්නේ මේ ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා නේද? ආයතනයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා තමයි මේ තරඟකාරීත්වය ඇති වෙලා තියෙන්නේ. උන විචාරශීලී ග්‍රාහකයාගේ ලක්ෂණයක් තමයි මේ දේවල් හරියට තේරුම් ගැනීම. ඊළඟට දුවේ පුතේ ඔන්න හතරවෙනි කොටසේ වහම ටිකක් අපිට වැඩිපුර විස්තර කරන්න වෙනවා. ඊළඟට දෙවෙනි එක විදිහට මම ඕගොල්ලන්ට කිව්වේ ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරන දේ නිසි ලෙස අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා විචාරශීලී ග්‍රාහකයෙකුට. නේද? ඔන්න ශිෂ්‍යෙක් විදිහට ඔබ විචාරශීලී ග්‍රාහකයෙක් වීමක තවත් වැදගත්කමක් තමයි ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරන දේවල් නිසි ලෙස අවබෝධ කරගැනීමේ හැකියාව. සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර තියෙන්නේ දිවි මාර්ගික සම්බන්ධතාවයක් නේද? ඔබ ඉගෙන ගත්තනේ දිවි මාර්ගික සන්නිවේදනය. සන්නිවේදකයාගේ ග්‍රාහකයාට යම්කිසි සංදේශයක් යන ඔහුගේ නැවත ප්‍රතිපෝෂණයක් ලැබෙනවා නේද? ওই විදිහට දිවි මාර්ගික සම්බන්ධතාවයක් තමයි සන්නිවේදනයේදී බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ. සන්නිවේදනය කේන්ද්‍රීය නොවි ග්‍රාහකයා පිළිබඳ අවබෝධයෙන් ඔන්න කටයුතු කිරීම තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ග්‍රාහකයා විචාරශීලී වුණාම ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරන දේවල් නිවැරදිව ඔහුට වටහා ගන්න පුළුවන් වෙනවා. එතකොට හරවත් තොරතුරු විවිධ මාධ්‍ය පරිහරණය කිරීම තුළින් ග්‍රාහකයාට ලබා ගන්න පුළුවන්. මාධ්‍ය විශාල සංඛ්‍යාවක් තියෙන නිසා මේ මාධ්‍ය වලින් ඉදිරිපත් කරන දේවල් වටහා ගැනීම හැකියාව ග්‍රාහකයාට තියෙන ඕනි නිවැරදි මාධ්‍ය තෝරා ගැනීමට සහ මාධ්‍ය මගින් ඉදිරිපත් කරන නිවැරදි සංදේශ තෝරා ගැනීම සඳහා. ඔන්න දුවේ පුතේ, එතකොට ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරන දේවල් හරි විදිහට අවබෝධ කරගන්න වැදගත් වෙනවා මේ විචාරශීලී ග්‍රාහකයෙක් වන එක. ඊළඟට මම ඔබට ඉදිරිපත් කරා ග්‍රාහකයා පොළඹවා ගැනීමට මාධ්‍ය විසින් ගන්නා උපාය මාර්ග තේරුම් ගැනීමටත් පුළුවන් මේ විචාරශීලී ග්‍රාහකයෙක් වීමෙන් කියලා. නේද? ග්‍රාහකයා පොළඹව ගන්න මාධ්‍ය ගන්න උපාය මාර්ග මොනවාද? මේගොල්ලෝ අපිව පොළඹව ගන්න උපාය මාර්ග කියලා තේරුම් ගන්න පුළුවන් විචාරශීලී ග්‍රාහකයාට. නේද? මාධ්‍ය හැම වෙලේම උත්සාහ කරන්නේ ග්‍රාහකයෝ වැඩි ප්‍රමාණයක් තම නාලිකාව වෙත රඳවලා තියාගන්න, ආකර්ෂණය කරගන්න. ඒ නිසානේ විවිධාකාරයෙන් තෑගි භෝග ලබා දෙන්නේ නේද? විවිධාකාරයෙන් නේද මාධ්‍ය පරිවර්ෂණ කරලා තරඟ සංවිධානය කරනවා, ත්‍යාග ලබා දෙනවා නේද? ඒ වගේ ඔවුන් උත්සාහ කරන්නේ ප්‍රේක්ෂකයෝ වැඩි පිරිසක් තමන්ගේ නාලිකාවෙම නැත්නම් තමන්ගේ මාධ්‍ය වටා ඒකරාශී කරලා තියාගන්න. එතකොට දුවේ පුතේ, මාධ්‍ය මගින් සංගවන දේ කුමක්ද කියලා අවබෝධ කරගන්නත් පුළුවන් ශිෂ්‍යා විචාරශීලී ග්‍රාහකයෙක් වීම තුලින් නේද? ශිෂ්‍යා විචාරශීලී ග්‍රාහකයෙක් වීමේ තවත් වැදගත් කමක් තමයි මාධ්‍ය මගින් සංගවන දේ අවබෝධ කර ගැනීමට. ඔව්, අපි දන්නවා මාධ්‍ය මගින් හැම වෙලාවෙම ඇත්තම කියන්නේ නැහැ නේද? මාධ්‍ය හැම වෙලාවෙම මාධ්‍ය ආයතනට ලැබෙන ප්‍රවෘත්ති ඒ විදිහටම පල කරන්නේ නැහැ නේද? මාධ්‍ය ආයතනට ලැබෙන ප්‍රවෘත්ති ඒ විදිහටම පල කරන්නේ නැහැ නේද? සමහර ප්‍රවෘත්තිවලින් සමහර දේවල් විතරයි ග්‍රාහකයට ඉදිරිපත් කරන්නේ නේද? කියන්නේ සමහර දේවල් අයින් කළා නේද? සමහර දේවල් විතරයි ඉදිරිපත් කරන්නේ. එතකොට ඒවට විවිධ හේතු තියෙන්න පුළුවන් නේද? සමහරට මාධ්‍ය ආයතන හිමිකාරීත්වයට අනුව නේද ඔහුගේ අවශ්‍යතාවය මත ඒවා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට දේශපාලන බලපෑම් මත නේද නිවැරදි ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වෙනස් වෙන්න පුළුවන්. සියලුම තොරතුරු ඉදිරිපත් කිරීම අඩු වැඩි වෙන්න පුළුවන්. ඊළඟට සමාජයට අහිතකර බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියලත් සැකයක් හිතුනොත් මාධ්‍ය ආයතන මේ තොරතුරු වෙනස් කරන අවස්ථා අපිට දකින්න තියෙනවා නේද? ඔන්න එතකොට විවිධ හේතුන් නිසා මේ මාධ්‍ය මගින් සංගවන දේවල් නේද අවබෝධ කරගන්න පුළුවන් වෙනවා, වැදගත් වෙනවා විචාරශීලී ග්‍රාහකයෙක් වුණා නම්. නේද? විචාරශීලී ග්‍රාහකයෙක් නම් මේ මාධ්‍ය සංගවන දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඔව් දුවේ පුතේ, මම දැන් අවසාන වශයෙන් තවත් එකක් ඔබට ඉදිරිපත් කරන්නම්. මේ විචාරශීලී ග්‍රාහකයෙකු වෙන එකේ තියෙන තවත් වැදගත්ම කොටසක්, ග්‍රාහකයා විචාරශීලී වුණාම මාධ්‍ය වෙත එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව තම ප්‍රතිචාර පෞද්ගලිකව මෙන්ම සංවිධානාත්මකව ඉදිරිපත් කරනවා. නේද? ඔන්න එතකොට මාධ්‍ය සමග හොඳ අන්තර් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන් ග්‍රාහකයාට. නේද? විචාරශීලී ග්‍රාහකයෙකුට මාධ්‍යක හොඳ අන්තර් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන් මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව තමන්ගේ ප්‍රතිචාර පෞද්ගලිකව හා සංවිධානාත්මකව ඉදිරිපත් කිරීම තුලින්. නේද? ඒකෙන් තමන්ට වගේම සමාජයටත් යම්කිසි යහපතක් කරන්න පුළුවන් විචාරශීලී ග්‍රාහකයාට. නේද? මාධ්‍ය වෙත ප්‍රතිචාර ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම විදියට අපි අඳුනගත් අපට මතක ඇති තැපල්පත්, දුරකථන ඇමතුම්, විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ, සමාජ ජාල වෙබ් අඩවි, පුවත්පත්වලට ලිපි සම්පාදනය, නේද? මේ වගේ ප්‍රතිචාර දන්වලා යවන්න පුළුවන් බොහෝ ක්‍රම තියෙනවා. නේද? ඒව තමයි අපි කියන්නේ පෞද්ගලිකව අපිට පුළුවන්, නේද, විචාරශීලී ග්‍රාහකයාට පුළුවන් තොරතුරු ඉදිරිපත් කරන්න. ඒ වගේම සංවිධානාත්මකවත් මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රතිචාර දක්වන්න පුළුවන්. සංවිධානාත්මකව මාධ්‍ය පාගමනක් පවත්වන්න පුළුවන්, උද්ඝෝෂණයක් සංවිධානය කරන්න පුළුවන්. නේද? හැබැයි මෙතනදී උද්ඝෝෂණයක් කියලා කියන්නේ බොහෝ ഘോഷාකාරී, නේද, මාධ්‍ය ආයතනයට එරෙහිව පවත්වගෙන යන ඒව නෙවෙයි. සමාජය වෙනුවෙන් සමාජයට යහපතක් සැලසීමේ අරමුණෙන් සාමකාමී උද්ඝෝෂණ තුලින් තමයි ඒ බලපෑම් ඇතිකිරීම කළ යුතු වෙන්නේ. ඔව්, එතකොට දුවේ පුතේ, දැන් ඔබට තේරෙනවා ඇති, දැන් හතරවෙනි ප්‍රශ්නෙට එනකොට අපි මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් තෝරගන්න, පළවෙනි ප්‍රශ්නේ ඇහුණාම තෝරගන්න අනිත් ප්‍රශ්න හතරෙදී කොටස් හතරකින් යුක්ත වෙනවනේ මේ ප්‍රශ්නයක්. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඉඳන් ලියාගෙන එනකොට හතරවෙනි ප්‍රශ්නෙට එනකොට ඔබට කරුණු වැඩිපුර ගොනු කරන්න වෙනව හතරවෙනි ප්‍රශ්නේදී. මං ආපහු ඔබට ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතක් කරලා ඉන්නම්. ඔබේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන ප්‍රශ්න පත්‍රය අපි කතා කරා ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙනවා, පළවෙනි කොටස හා දෙවෙනි කොටස කියලා. ඒකට පළවෙනි කොටසේ තියෙනවා බහුවරණ ප්‍රශ්න 40ක්. ඔබ ඒ ප්‍රශ්න 40ටම පිළිතුරු සැපයිය යුතුයි. ඒ ප්‍රශ්න 40ට ඔබට ලකුණු 40ක් ලැබෙනවා. ඊළඟට දෙවෙනි කොටස ගත්තාම දෙවෙනි කොටසේදී ඔබට ප්‍රශ්න 7ක් ලැබෙනවා. ප්‍රශ්න 7ෙන් ඔබ ප්‍රශ්න 5ක් තෝරගත යුතු වෙනවා. ඒ තෝරගන්න ප්‍රශ්න 5ට පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු වෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නයේදී කොටස් 10කින් යුක්ත ප්‍රශ්නයක් තමයි පළවෙනි ප්‍රශ්නය. ඒකදී ඔබට ප්‍රශ්න 10ට ලකුණු 20ක් ලැබෙනවා. කෙටි ප්‍රශ්න අහන්නේ ඔබ නිවරදිව ඒකට පිළිතුරු හොඳින් කියවලා පිළිතුරු සැපයිය යුතු වෙනවා. ඔබට ලකුණු 20ම ලබා ගන්න. ඊළඟට ඔබ තෝරගන්න ප්‍රශ්න 4 සඳහා දෙකේ ඉඳන් 7 වෙනකන් තියෙන ප්‍රශ්න වලින් ඔබ තෝරගන්න ප්‍රශ්න 4 සඳහා ඔබට එකකට ලකුණු 10 බැගින් ලකුණු 40ක් හිමි වෙනවා. එතකොට ඒ 40යි පළවෙනි ප්‍රශ්නේ 20යි ලකුණු 60යි අර 40යි ලකුණු 100ක් වෙනවා. ඔබ අර ලකුණු 10 ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී ඒ ප්‍රශ්නේ සකස් වෙලා තියෙන්නේ ඒ ප්‍රශ්නෙට අදාළව පළවෙනි කොටසට 1 ලකුණකුත්, දෙවෙනි කොටසට ලකුණු 2කුත්, තුන්වෙනි කොටසට ලකුණු 3කුත්, හතරවෙනි කොටසට ලකුණු 4කුත් වශයෙන්. ඒතර බොහෝ වෙලාවට පළවෙනි කොටසෙන් ඔබෙන් අපේක්ෂා කරන්නේ තනි පිළිතුරක්, කෙටි නමක් හෝ නම් දෙකක්, ඒ වගේ බොහොම කෙටි පිළිතුරක් තමයි ඔබෙන් අපේක්ෂා කරන්නේ එක ලකුණක් ලබා දීමේදී. ඊට දෙවෙනි ලකුණ දක්වනකොට ඒකේ තව පොඩි විස්තරයක් හෝ කරුණු කාරණා අපට ඇතුළත් කළ යුතු වෙනවා. තුන්වෙනි කොටසට එනකොට තවත් ටිකක් එක විස්තරාත්මකව ඔබ දැක්විය යුතු වෙනවා. හතරවෙනි කොටසට එනකොට ඔබ හතරවෙනි කොටසට විස්තරාත්මකව ඔබට පිළිතුරු සැපයිය යුතු වෙනවා ලකුණු හතරම ලබා ගැනීම සඳහා. එතකොට දුවේ පුතේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්න පත්‍රය ගත්තාම ඔබ හොඳින් කරුණු ධාරණය කරගෙන තියෙනවා නම් ඔබට බොහොම පහසුවෙන් කරුණු අහගෙන හිටියත් ඔබට නේද ඔබේ දැනීම සහ ඔබේ විෂය නිර්දේශය අන්තර්ගත කරුණු ආශ්‍රයෙන් ඔබට බොහොම පහසුවෙන් ඒ සාමාර්ථයකට යන්න පුළුවන් වෙනවා. හොඳ අවධානයෙන් මේ ප්‍රශ්න පත්‍රයේ කියවීම සහ ලිවීම තුලින් ඔබ හොඳින් මතක තියාගන්න අපි කතා කරපු ආකාරයට ඒ ප්‍රශ්න වලට අදාළව පිළිතුරු ගොඩනගන්න. ඉතින් දුවේ පුතේ මම ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම සංවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය සඳහා ඒසා මාර්ථයක් ලබා ගන්න හැකි වේවායි කියලා. ආයිබෝන් දුවේ පුතේ.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ T.M. අචලා ගුණසේකර ගුරුමෑණියන්.